আরো দয়াগমগে এমতুম
তরু মূলাসন রুড মন্ত্রী তুমনি দেদাস দাহাট বর্ষ বেনুয়েন ইদিরি পাতকল গরু মঙ্গল এমতুমাগে মঙ্গল আয় বেনুয়েন কথা কিরি মটে লেবিম পিল বান্ধব মাম সাতুটু এনো দেদাস দাহ আট বর্ষ বনবিট ভীষণে আপি নাতিকরা নাস্তি আডুনা আপি হোরকাম আডু করলা তিয়েনা পাউল পালনে আপি ইবাত করলা পাউল হোরকাম করপু এবা আপি আডু করলা তিয়েনা সুদিবেন আপি নাতিকরা আপি মিনি বেরুম নাতিকরা রাটাক লেস ইদিরি এটা এন্ন দেদাস ජාත්‍යන්තරය කොන්නුන රටක් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි භාරගත්තේ. අද ජාත්‍යන්තරය පිළිගන්න රටක් බවට අපිට ශ්‍රී ලංකාව පත් කරන්න පුළුවන් වුණා. කොයිතරම් බාධක තිබුණත් අපි ඉදිරියට ආවා. රාජපක්ෂ ආණ්ඩුව මීතොට මුල්ලේ කුණු එකතු කරා වගේ ඒ ආකාරයටම රටේ ජනතාවට ගෙවන්න රටේ ජීවත්වන වර්තමාන ජනතාවට පමණක් නොවේ උපදින්න ඉන්න දරුවන්ට පවා ගෙවාගත නොහැකි තරම් ණය කන්දක් භාණ්ඩාගාරයේ ගොඩ ගැහුවා. 2018 අයවැය සකස් කරනකොට මුදල් අමාත්‍යවරයා හැටිය මංගල ඇමතිතුමාට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. පසුගිය වාර්තා අධ්‍යයනය කිරීමේදී ඔබතුමාට වැටෙනවා රාජපක්ෂ ආණ්ඩුව දිගින් දිගටම විදේශ ණය අරගෙන තියෙන්නේ කෙටි කාලීනව. ඒවා ගෙවන්න කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. මෙම මුදල් යොදවමින් කරපු සියලු ව්‍යාපෘති සුදු අලි ව්‍යාපෘති බවට පත් වුණා. රට දරුණු තැනකට තල්ලු කරේ. රාජපක්ෂ ආණ්ඩුව ගෙවපු විදේශ ණය ප්‍රමාණය අපි අරගත්තොත් 2010 ඉඳන් 2015 දක්වා ඩොලර් මිලියන 5891යි. නවය වාරික වශයෙන් බන්දුල මන්ත්‍රීතුමා අපේ බන්දුල මන්ත්‍රීතුමාට මම කියනවා ඔබතුමා ඉන්න අහගෙන ලියාගන්න මේ ටික. එතකොට ඔබතුමාට තේරෙයි ඔබතුමා කිව්ව ඒව වැරදි කියලා ඉවර වෙලා. එතකොට රාජපක්ෂ ආණ්ඩුව ණය වාරික වශයෙන් ගෙවලා තියෙන්නේ ඩොලර් මිලියන
3000 ගුණවර්ධන මන්තුමාගේ
නම කිව්වා පොයින්ට් ඔබට මම එතුමාට ආරාධනය කරන ඕනෙම නාලිකාවක මේ පිළිබඳ සංවාදයකට එන්න මෙහෙම නිකන් එක එක තැන වරප්‍රසාද වලට මුවා වෙලා කතා කරන්න එපා. ඕනෙම නාලිකාවක
දයාගමක යමතුමා
ඕනෙම නාලිකාවක මම එන්න ලෑස්ති ඔබතුමා
එක්ක. ගරු මොජිබුල් රහමාන් මන්ත්‍රීතුමා
ණයවාරික වශයෙන් ඩොලර්
ගරු සභාපතිතුමනි මේ අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා අපේ මේ ඇමතිතුමා කියනවා වගේ හොඟක් මේ දේවල් මේ වැරදි ඉදිරිපත් කරා. ඒක එක කාරණයක් තමයි. එතුමා දුවා ඉඳගෙන විනාඩියක් දෙන්න ජාත්‍යන්තර දූෂණ දිනය ඊයේ කියලා. ජාත්‍යන්තර දූෂණ දින තියෙන දෙසැම්බර් මාසේ 9 වෙනිදා. ඊයේ නෙමෙයි.
දයාගමගේ ඇමතිතුමා ඔබතුමා කතා කරන්න.
විදේශ ණය ප්‍රමාණය 2010 ඉඳන් 2015 දක්වා ඩොලර් මිලියන 5891ක් තමයි රාජපක්ෂ ආණ්ඩුව ණය වාරික වශයෙන් ඩොලර් මිලියන 3894කුත් ඩොලර් මිලියන ණය පොලිය වශයෙන් ඩොලර් මිලියන 1990කුත් ගෙවලා තියෙනවා. ඔවුන් කෙටි කාලීනව ගත්ත විදේශ ණය සඳහා ඩොලර් මිලියන 5564ක් යහපල ආණ්ඩුවට ගෙවන්න සිද්ධ වුණා. 2015 2016 2017 අවුරුදු තුනේදී ගෙවීමට අපි ඒ ගෙවල ඉවර කරා. මීට අමතරව රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ඉදිරියටත් 2018 සිට 2022 දක්වා ඩොලර් මිලියන 17822ක් අපට ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. 2018 වසරට පමණක් වාරිකය ඩොලර් මිලියන 1806කුත් පොලිය ඩොලර් මිලියන 1013කුත් 2019ට ඩොලර් මිලියන වාරිකය 3258කුත් පොලිය ඩොලර් මිලියන 959කුත් අපිට ගෙවන්න ඕනේ. 2020දී රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය
වාරික ඩොලර් මිලියන 2804කුත් පොලිය ඩොලර් මිලියන 895කුත් අපිට ගෙවන්න තියෙනවා 2021 දී රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ඩොලර් මිලියන 2540ක් වාරික හැටියටත් ඩොලර් මිලියන 804ක් පොලිය හැටියටත් අපිට ගෙවන්න තියෙනවා 2022 දී රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ඩොලර් මිලියන 3040ක් වාරික හැටියටත් ඩොලර් මිලියන 703ක් අපිට පොලිය හැටියටත් ගෙවන්න වෙනවා ඉතින් මේ විදිහට අපි අරගත්තම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා තනිකර මේ රට නොමග ඇරියා මොකද මම මෙහෙම කියන්නේ 2005 දී මහින්ද රාජපක්ෂ මේ ආණ්ඩුව බාර ගන්නකොට මුළු රටේම සම්පූර්ණ ණය ප්‍රමාණය තිබ්බේ රුපියල් බිලියන 2222ක් නමුත් 2014 අන්තිම වෙනකොට අපේ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7390ක් වෙනකන් වැඩි වුණා. ඒ කියන්නේ 100%232කින් වැඩි වෙලා තියෙනවා. එතකොට එතුමා කිව්වා අපේ ණය ප්‍රමාණය වැඩි කියලා ඉවර වෙලා. ඔව් ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් මේක ප්‍රතිශතයක් හැටියට අපි අරගත්තම අපි 2016 අන්තිම වෙනකොට රුපියල් බිලියන 9387ක් සම්පූර්ණ ණය ප්‍රමාණය තියෙනවා. එතකොට 127කින් තමයි අපේ ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂගේ කාලේ අවුරුදු 10කදී 140 232ක් මේ ණය ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. එතකොට මේ ණය තමයි අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා මංගල ඇමතිතුමා කිව්වා ඇත්තටම ඒ අපි දාපු බදු ඒ සමහර බදු මැද මුලුන බද්ද කියලා ඉවරලා අපි නම් කරන්න ඕනේ කියලා ඉවරලා. මොකද රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්නයි අපි මේ බදු දාන්නේ. රට නොමග යවන්න මේ කියන කතා. නමුත් උගත් උදවිය දන්නවා මොකද්ද මේ කතා කරන කතා කිරිල්ල කියලා ඉවරලා. ඒක නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම කියනවා මේ අයවැය තුලින් විශාල අදිතාලමක් දාලා තියෙනවා අපේ රටේ ආර්ථිකයට. මොකද අපි දෙපැත්තේ ඉඳගෙන ඒ පැත්තටයි මේ පැත්තටයි බැනගන්න පුළුවන්. ඇත්තටම මම ගොඩක් සතුටු වුණා එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙක එකට එකතු වුණාම. අපිට ඉතාමත් හොඳ ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවාසනාවකට වගේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් අද කකුලෙන් ආණ්ඩුවේ කකුලෙන් කකුල් මාට්ටු දාන්න කකුලෙන් අදින්න ඒ පැත්තේ වාඩි වෙලා ඉන්න එක ගැන මම කනගාටු වෙනවා. මොකද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා අපේ අයවැය පරතරය අඩු කළා තියෙන්නේ අපි ආදායම වැඩි කරගෙන තියෙනවා ඒ ආදායම වැඩි කරගෙන තියෙන්නේ බදු වලින් කියලා ඉවර වෙලා. ඇත්තටම සම්පූර්ණයෙන්ම ගත්තොත් එහෙම අපි මහ බැංකු වාර්තාව හිතන් බොරු කරලා අනිත් පැත්ත හරවලා තිබුණා ඒ කාලේ. නමුත් අද එහෙම නැහැ. අද තොරතුරු දැනගැනීමේ පනත අනුව ඕනම කෙනෙක්ට ඕන දෙයක් අහන්න අයිතියක් තියෙනවා ඕනම දෙයක් කියන්න පුළුවන් කිසිම හොරකමක් කාටවත් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒතර මේ තත්ත්වය ඇති කරේ මේ පාර්ලිමේන්තුව තුල අපේ යහපාලන ආණ්ඩුව. නැත්තම් අද කෝප් කමිටුව තිබුණා එදා ඒ කෝප් කමිටුවට ඉදිරිපත් කරපු දේවල් එකක්වත් කෝප් කමිටුව තුල ඇහුවෙත් නැහැ. නමුත් අද එහෙම නෙවෙයි ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ අයිතිය හැමෝටම ලැබිලා තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම කියනවා මේ අයවැය තුලින් අපිට හැකි වෙලා තියෙනවා විශාල වශයෙන් හැම අංශයටම මුදල් වෙන් කරන්න. ගොඩක් ඒවට අපිට මුදල් වෙන් කරලා තියෙන්නේ. සමහර වෙලාවට ගෙවල් හදන්න ගෙවල් ලක්ෂ දෙකක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගෙවල් ලක්ෂ දෙක හදනකොට දුප්පත් උදවියට විතරක් නෙවෙයි අපි මධ්‍ය පාන්තිකයන්ටත් ගෙවල් හදන්න වෙනම මුදල් වෙන් කරලා තියෙනවා. එතන මේ මුදල් වෙන් කරන මුදල අපි පොලියේ කොටසක් රජය දරනවා. එතකොට බැංකු වලින් ඒ උදවියට ණය ගන්න පුළුවන්. එතකොට මේ මුදල් ප්‍රමාණයෙන් විශාල ගෙවල් ප්‍රමාණයක් අපිට හදන්නට පුළුවන්. ඒ වගේම අද කෘෂිකර්මයේ වෙනුවෙන් විශාල මුදලක් අපි වෙන් කරලා තියෙනවා. ව්‍යවසායකත්වය දියුණු කරන්න විශාල මුදලක් අපි වෙන් කරලා තියෙනවා. මොකද ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ව හැදුවේ නැත්තම් කවදාක්වත් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. කෘෂිකර්මය දියුණු කරේ නැත්තම් අපිට කවදාක්වත් මේ රට ගොඩගන්නට පුළුවන් කමක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අපි අපනයන ආදායම වැඩි කරන වැඩපිළිවෙළවල් 138ක තිබුණු අපනයන ආදායම 2005දී 114ක් වෙනකන් කඩාගෙන වැටුණා රාජපක්ෂ රජයේ යුගයේදී. මේක අඩුම වශයෙන් අපි 150ක් වෙනකම් වැඩි කරන්න ඕනේ. ඩොලර් එක රුපියල් 110 තියාගෙන හිටපු නිසා මමත් ව්‍යාපාරිකයෙක් හැටියට අපනයනය කරපු පුද්ගලයෙක් හැටියට මම දන්නවා අපේ රටේ විශාල වශයෙන් ඇඟලුම් කර්මාන්තය සහ අනෙකුත් සියලුම අපනයන ව්‍යාපාර කඩාගෙන වැටුණා. මොකද අපිට අනෙකුත් රටවල් සමග තරඟ කරන්නට බැරි තත්ත්වයක් උදා වුණා. ඩොලර් වලින් ණය අරගෙන මේකේ අයවැය පරතරය අඩු කරලා පෙන්නුවා. නමුත් සම්පූර්ණයෙන්ම අපේ ආර්ථිකය කඩාගෙන වැටුණා. මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕනි. මේ අයවැයෙන් ඒකට හොඳ අඩිතාලමක් තාලේ තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ධීවර කර්මාන්තය දියුණු කරන්න විශාල සහන රැසක් අපි මේකේ දීලා තියෙනවා. අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල් බියදම් කළ නැහැයි කියලා. නමුත් අකිල ඇමතිතුමා පැහැදිලිව කිව්වා වැසිකිලි පමණක් 26,000ක් හදලා තියෙනවා. එතකොට මම අහනවා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා හැටියට ඉන්නකොට අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉන්නකොට එතුමාට මුදල් ලැබුණා නම් ඇයි මේ වැසිකිලි 26,000 ඇදුවේ නැත්තේ? එතකොට අපි මේක බාර ගන්නකොට වැසිකිලියක්වත් පාසල් වල යන දරුවන්ට නැති තත්වයකින් තමයි අපි මේක මාර අරගෙන තියෙන්නේ. එතකොට අද වෙනකොට අපි මේ තත්වය වෙනස් කරමින් අද විශාල මුදලක් වෙන් කළ ගුරුවරු අපේ පළාත්වල විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ අපි අරගත්තොත් අපිට විශාල ගුරු හිඟයක් තියෙනවා. මුළු රටටම 28,000ක විතර ගුරු හිඟයක් තිබ්බා. එතකොට ගුරුවරු කියලා අපිට ඕනම ආකාරයකට ඩක් ගාලා ගුරුවරු ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒකට විශේෂ පුහුණුවක් දෙන්න අපි ඒ ගුරුවරු ගන්න පුළුවන් උපරිමයෙන් අරගෙන දැන් පුහුණුවක් දීලා ඒ කටයුතු වලට යොදවනවා. රජයේ රැකියා අපි විශාල
ගරු ඇමතිතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
රජයේ රැකියා වලින් නෙවෙයි අපි රැකියාපල පුරවලා තියෙන්නේ. අපි රැකියා දශලක්ෂයක් ඇති කරනවායි කියලා කිව්වා. ඒකෙදි අපි ගණන් හදලා බැලුවා රැකියා 105කට කිට්ටුව අද ඇති වෙලා තියෙනවා. ඒ ඇති වෙලා තියෙන්නේ ස්වයන් රැකියා. ඒ වගේම අපේ කර්මාන්ත ශාලා ඒ විදේශ ව්‍යාපාර තුල දැන් අද ගොඩක් රැකියා උත්පාදනය කරන්න අද අරගත්තොත් ලංකාවේ ඉඳන් අපි බලන්නේ IT සෙක්ෂන් එක දියුණු කරලා අපිට පුළුවන් පිටරට යන්නේ නැතුව ලංකාවේ ඉඳන් රැකියා උත්පාදනය කරන්න. ඒ තුලින් අපිට විශාල මුදලක් අපේ රටට හිමි කරගන්න පුළුවන්. මේකට අද අපි අධ්‍යාපනයට විශාල මුදලක් වියදම් කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි ටැබ් යන්ත්‍ර, කම්පියුටර් යන්ත්‍ර මේවා ඔක්කොම දරුවන්ට ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන්ම මේක නොමගෙන යන කතා ටිකක් දිගින් දිගටම කියාගෙන ගියා. ඒක සම්පූර්ණයෙන් වැරදි කියන එක නැවතත් මම කියනවා. ඒතොර මේ රාජපක්ෂ ආණ්ඩුව මේ ඇති කරලා තියෙන ණයකන්දරාව මේක අවුරුදු දෙකක් තිස්සේ අපි මේක පුපුරන්නේ නැතුව අරගෙන ඇවිල්ලා අද අපිට පුළුවන් වෙලා තියෙනවා ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ වලට මුදල් හොයාගන්න. IMF එකත් එක්කලා අපි අත්සන් කරපු ගිවිසුමක් ගැන කතා කරා එතුමා. එතකොට IMF එකත් එක්ක අපිට අත්සන් කරන්නේ නැතුව මහින්ද රාජපක්ෂ වගේම අපිටත් ණය අරගන්න තිබුණා අධික පොලියකට. එහෙම ගත්තනම් මේ රට නවතින්නේ කොහෙද කියලා කාටවත් හිතාගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි නිසි කලමනාකරණයකට අද ආර්ථිකය ගෙනල්ලා තියෙනවා.
ගරු ඇමතිතුමා කාලය අවසන්
කෙරේ. ඉදිරියේදී මේ ආර්ථිකයේ ඒ ආකාරයෙන්ම හසුරුවගෙන මෙම අයවැය තුලින් දාන අඩිතාලම තුල අපේ රට ඉදිරියේදී අපි ආර්ථිකයෙන් දියුණු කරලා අපනයන ආදායම 50%ක් වෙනකන් වැඩි කරලා අපනයනය ඩොලර් බිලියන 20ක් දක්වා වැඩි කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු චන්දිම වීරක්කොඩි ඇමතුමා.
මුල් ආසන අවුරුද්ද මන්ත්‍රීතුමනි,
ඕඩර් ප්ලීස්. ඊට ප්‍රථමයෙන් මුල් ආසනට ගරු බිමල් රත්නායක මන්තුමා.
උඩ මන්ත්‍රීතුමනි, මංගල සමරවීර ඇමතුමාගේ මංගල අයවැය ඉදිරිපත් වෙච්ච මේ මොහොතේ ඒ වෙනුවෙන් වචන කීපයක් කතා කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට ප්‍රථම කොටම මගේ ස්තුතිය පුද කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයත් ගමේ මිනිසුන්ගේ හිතන ආකාරයත් තේරුම් ගත්ත කෘතහස්ත දේශපාලනඥයෙක් වෙච්ච මංගල සමරවීර මැතිතුමා මේ රටේ හැම අංශයකටම සහන ලැබෙන ආකාරයට රටේ ආර්ථිකයේ තාරුණ්‍යයේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සැලසුමක් ඇතුව මේ අයව ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපිට මේ මොහොතේ ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම කෘෂිකාර්මික රටක් හැටියට මේ රටේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා අපට තිබිච්ච ප්‍රධානතම අභියෝගයක් තමයි අස්වැන්න කාලගුණ විපර්යාසවලට ලක්වෙනකොට විනාශ වීම තුළින් කලින් කලට පාලනයක් කරගත නොහැකි වූ හේතු මත ගොවියාට අත්විඳින්නට සිදුවෙච්ච ප්‍රශ්නය. ඒ වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොවීන් සඳහා අස්වැන්නු රක්ෂණ ක්‍රමයක් මූලිකව අඳුන්වා දීමට මේ අයවැය කටයුතු කිරීම අපි ඉතාම ඉහළින් අගය කරන්නට කටයුතු කරනවා. ඒ වගේම මෙරටේ අධ්‍යාපනය අපි හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා බියක් සැකක් පහළ කරා අධ්‍යාපන පිළිබඳ නීති රීති වෙනස් කිරීම තුළින් මේ රටේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා. අද අපි ඔබතුමා මේ රටේ අධ්‍යාපනය ලැබපු කෙනෙක් හැටියට දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමේ විශාල වෙනසක් සිදු විය යුතු බවට. අධ්‍යාපනඥයන් පමණක් නෙමෙයි මේ රටේ හැම කෙනෙකුම තදින්ම විශ්වාස කරනවා. ඒ වෙනස් කිරීම ඇති කරන්නට නම් ප්‍රායෝගිකව අධ්‍යාපනය ලබන හැම කෙනෙකුටම තම අධ්‍යාපන සුදුසුකම මත රැකියාවක් සොයා ගැනීමට ලෝකයේ හැම තැනකටම ගැලපෙන පිළිගන්නා අධ්‍යාපන සහතිකයක් ඇති කිරීම සඳහා විශාල වෙනසක් මේ රටේ ඇති කළ යුතුයි කියලා රජය හැටියට අපි විශ්වාස කරනවා. එනිසා එවෙනුවෙන් යල් පැනට ගියපු නීති වෙනස් කරලා ඒ සඳහා අද කාලයට අනාගතයට ගැලපෙන නීති රාමුවක් සකස් කිරීමට අධ්‍යාපන නීතිවල වෙනසක් අවශ්‍යයි කියන එක එතුමාට තේරෙන්නේ නැත්තේ මොකද කියන එක මට විශ්වාස කරන්න බෑ. ඒ වගේම අධ්‍යාපන පහසුකම් දියුණු කරන්න අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කළා. හැම දරුවෙකුටම ගැලපෙන තමන්ගේ දක්ෂතාවය මත නිපුණතාවයක් ලබා දීම සඳහා වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. අපේ අමාත්‍යංශයේ ඉල්ලීමට අපි අයවැය සම්බන්ධව මුදල් අමාත්‍යවරයාත් එක්ක තිබිච්ච සාකච්ඡාවලදී ඉල්ලීමක් කරා. මේ රටට විශාලම ප්‍රශ්නයක් අද වෙලා තියෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් මේ රටේ ඇති වෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන ශ්‍රමය අපිට පුහුණු ශ්‍රමය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එවන් ක්ෂේත්‍රයන් සඳහා දරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන දිරිදීමනාවක් දරුවන්ට ලබා දෙන්න කියන ඉල්ලීම අපවිෂින් කරන්නට යෙදුණා. ඒ ඉල්ලීම පිළි අරගෙන ඒ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව අපි මුදල් අමාත්‍යවරයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගකීම නිසියාකාරව ඉටු කළ හැකි අමාත්‍යංශය වෙන අපේ අමාත්‍යංශයට ඒ වගකීම බාර දීමට කටයුතු කිරීමට අපි එදා වගේම අදත් ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ රටේ නිසි පුහුණුව සඳහා අවශ්‍ය කරන තාක්ෂණය වෙනුවෙන් අද තාක්ෂණය දියුණු කිරීම සඳහා ලෝකයේ දියුණු තාක්ෂණ ක්‍රම හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන මුදල් වෙන් කිරීම ඒ වෙනුවෙන් තීරණ ගැනීම අපි අගය කරනවා. අද මේ රටේ තියෙන විවිධ වර්ගයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම කුඩා පරිමාණ කර්මාන්තකරුවන් ඉදිරියට ගෙන යන්න ඒ අය දිරිගන්වන්නට ඒ අය ශක්තිමත් කරන්නට අවශ්‍ය කරන බදු සහන සහ දිරි දීමනා ලබා දීම මේ ආයවේ දකින්න තියෙන විශේෂ ලක්ෂණයක්. අපි නව රැකියා ජනිත කිරීම සඳහා රැකියා ජනිත කිරීම පමණක් නෙමෙයි රැකියා උත්පාදනය කළ හැකි තරුණයන් ජනිත කිරීම සඳහා වූ දිරිපත් කිරීමක් මේ ආයවැය තුළ ලකින්නට ලැබෙනවා. ඒ වගේම අපේ රටට හැම වෙලේම ප්‍රශ්නයක් හැටියට අපිට මූණ දෙන්නට බොහෝ වෙලාවලට සිද්ධ වෙච්ච ආපදා අවස්ථාවන්දී ආපදාවට මුහුණ දෙන ආකාරය ආපදා පිළිබඳ දැනුවත් වන ආකාරය පිළිබඳව මෙතෙක් රජයක් හැටියට අවධානය යොමු කරලා තිබුණේ නැහැ. ඒ පිළිබඳව මොකද අපි ආර්ථිකය ගොඩනගන යම් වැඩපිළිවෙලක් රටක ක්‍රියාත්මක කරනකොට එහෙම නැත්නම් වෙනත් වගකීමකින් කටයුතු කරන මොහොතක හදිසියේ ඇතිවන තත්ත්වයක් පිළිබඳව නොදැනී ඒ අනතුරු කරා යොමු වීම තුළින් අපි ඉතිහාසයේ බොහෝ අවස්ථාවල විවිධ පසුබෑම්වලට ලක්වීමට සිදු වුණා අනපේක්ෂිතව. අපේ ප්‍රදේශයේ ලක්වෙච්ච සුනාමි වැසරය වගේම පහුගිය දවස්වල අපිට අත්විඳින සිද්ධ වෙච්ච ගම් වතුර මේ සඳහා උදාහරණ. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් කිරීමට ඒ වෙනුවෙන් මුහුණ දීමට අවශ්‍ය කරන අවශ්‍ය මුදල් දිගු කාලීන සැලැස්මක් ඇතුව වෙන් කිරීම අපි ඉතාම අගය කරනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ක්ෂේත්‍ර තොරතුරු තාක්ෂණය පිළිබඳව අද විශාල මිත්‍යාවක් මේ රටේ ඇති වෙලා තියෙනවා. හැම කෙනෙකුම අපේ ගමට ගියත් විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයට අදාළ ආයතනවල අධ්‍යාපනය ලබන දරුවන් දිහා බැලුවත් අපිට හැම එක්කෙනාම කියන්නේ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න යනවා. දරු මූලස්තර අරුණ මන්ත්‍රීතුමනි අධ්‍යාපනය ඉගෙන තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබුවට එයාට රැකියා ලැබෙන්නේ නැහැ. එයා සහතිකයක් තියාගෙන වල්මත් වන තත්වයක් තමයි මේ රටේ ඇති වෙලා තින්නේ. එයා නිසි මගට යොමු කිරීම සඳහා ඒ තොරතුරු තාක්ෂණ දක්ෂතාවය සමග ඒ හැකියාව සමග නිපුණතාවය සමග තමන්ටම තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ගැළපෙන වැඩපිළිවෙලක් මේ ආයවැය තුලින් ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව අපි ඒ ලබා වෙන් කරන ලද මුදල වැදගත් ආකාරයට ඵලදායි ආකාරයට යොමු කරගන්නට යොදව ගන්නට කටයුතු කළ යුතුයි කියලා අපි මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒ වගේම හැම අංශයක් සම්බන්ධව විශේෂයෙන්ම තාක්ෂණයේ අද අපි ලෝකයේ තැන්වලට ගියාම ලෝකයේ රැකියා වැඩි වෙළඳපළේ වැඩියෙන් තියෙන්නේ මෙකට්‍රොනික්ස්. ඒ සඳහා අපේ උගන්නන මෙකට්‍රොනික්ස් ගැලපෙන්නේ නැතිවීම තුළ අපි නැවතත් සාතිකයක ගෙදර නවතිනවා. ඒ වෙනුවෙන් දියුණු කළා ඒ සඳහා පර්යේෂණ සහ දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම මම විශ්වාස කරනවා මේ රටේ අනාගත තරුණයන් බලගැන්වීමේ ශ්‍රවිගැන්වීමේ වැඩපිළිවෙලට විශේෂ දායකත්වයක් ලබා දෙන යෝජනාවක් හැටියට. ඒ වගේම යටතල පාසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධව අපි දැක්කා මේ රටේ අධිවේගී මාර්ග ඉදිකිරීම වෙනුවෙන් ඒ වගේම ගම් එකතු කරන මාර්ග පද්ධතිය ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා තියෙනවා. ඒ විතරක් නෙමේ සංචාරක රටක් හැටියට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හැරුණු විට වේගෙන් දියුණු වන අනෙකුත් ක්ෂේත්‍රය තමයි පහුගිය වකවානුව තුළ සංචාරක ක්ෂේත්‍රය. මේ රටේ විශාල අනාගතයක් දකින්න පුළුවන් ක්ෂේත්‍රයක් හැටියට සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ තුළින් සංචාරකයන්ට පහසුවෙන් මේ රට තුළ සංචාරය කරන්න, විශේෂයෙන්ම ඉහළ ආදායම් ලබන සංචාරකයන් මේ රටට ගෙන්වා ගැනීම වෙනුවෙන් කොග්ගල ඇතුළු රට තුළ තියෙන ගුවන්තොට පොළවල් සංචාරකයන්ට උචිතාකාරයට සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව, ඒ සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව අපි රජයක් හැටියට සතුටු වෙනවා. ඒ වගේම අද ලක්ෂ 12ක් වෙච්ච මේ රටේ ඉන්න ත්‍රිවිල් සහෝදරවරුන්ට ඒ අය පිළිබඳ මේ ආයවැයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ගැන අපි සතුටු වෙනවා. අපි අමාත්‍යංශයක් හැටියට නිපුණතා සංවර්ධන සාවෘත්තිය පුහුණු අමාත්‍යංශය හැටියට ත්‍රිවිල් රියදුරන් වෙනුවෙන් එයායට ත්‍රිවිල් රථය රියදුරක් හැටියට කටයුතු කරන අතරේ මේ විදුලි කාර්මිකයෙක්, ජලනල කාර්මිකයෙක්, එහෙම නැත්නම් කොණ්ඩය කපන කෙනෙක් යනාදී වශයෙන් අපි දන්නවා වෙන රටවල ඉන්නවා හැන්ඩිමෑන්ලා කියලා. එයා ගෙදරක තියෙන ප්‍රදේශයක තියෙන අවශ්‍ය දේ කරන්න. ඒ වගේම විශේෂයෙන්ම සංචාරක ප්‍රදේශවල හිටපු ගමන් තියෙනවා ඉවෙන්ට්ස්. ඒවට ඒ අවස්ථාවක් ආවම ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ එක දවසකට දවස් 3කට 4කට කීප දෙනෙක්. ඒ සඳහා අවශ්‍ය පුහුණුව මේ ආදී ලෙස තමන්ගේ රැකියාව කරන අතරේ නීතිය අනුකූලව හොඳ ආදායමක් ලබා ගැනීම සඳහා ඒ අය පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. අපි ලබන මේ මාසය ඇතුළත පළවෙනිම එවන් වැඩපිළිවෙල ක්‍රියාවට නංවනවා. ඒ සඳහා අවශ්‍ය කරන ලෝකයේ පිළිගත් NVQ සහතිකයක් ලබා දීම සඳහා ඒ තත්ත්වානුකූල NVQ සහතිකය පිළිබඳ තීරණය අපි අපේ තුතික හා අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කළා, මේ වන විට තීන්දු කළා තියෙනවා. ඉතින් මේ වගේ අපේ අරමුණ මේ රටේ තාරුණ්‍ය අනවශ්‍ය ලෙස ත්‍රිවිල් වල වාඩි කරලා තියෙන තත්ත්වය නවත්තලා එයායට ඊට වඩා වැඩි ආදායමක් තියෙන දුප්පත්කම නිසා මේ තත්ත්වයට යොමු වෙලා තියෙන මේ තරුණයන් දරුවන් එයින් මුදවගෙන ඒ අයටම වැඩි ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් උගන්නලා ඒ පැත්තට යොමු කරවලා ඒ අය ක්‍රමක්‍රමයෙන් මේ සංචාර මේ ත්‍රිවිල් රියදුරුකාරයන් කමෙන් මුදව ගන්න. ඒ වගේම සංචාරක ප්‍රදේශවල ඉන්න රියදුරන්ට අදටත් අපි අපේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒ අයට සංචාරක මඟ පෙන්වන්න හැටියට කටයුතු කරලා තවදුරටත් ලාභයක් ලබන්නට හැකි ආකාරයට කටයුතු කරන්න යෝජනාවක් තියෙනවා. අපි ඒ යෝජනාව ගැන සතුටු වෙනවා. ඒ වගේම මම අදාළ ඇමැතිතුමාගෙන් ඉල්ලන්න කැමති අපේ ජෝන් අමරතුංග ඇමැතිතුමාගෙන් මේ රටේ හැමතැනම සංචාරක හෝටල් දැන් ඉදිවෙනවා. තරු 5, තරු 6, තරු 7 විලා විශාල වශයෙන් ඉදිවෙනවා. නමුත් ඒ බොහොමයක් පිට රටින් තමයි ඒ සල්ලි ටික.
ඔබතුමාට විනාඩියක්
තිබෙනවා. ඒ සල්ලි ටික යන්නේ ගරු මන්ත්‍රීතුමනි, මුලස්සුරණ මන්ත්‍රීතුමා යෝජනා කරනවා. ඒ අයට බද්දක් දාන්න තීන්දුවක් කරන් තියෙනවා 100%. ඒක හොඳයි. ඒ වගේම ඒ ගමන් කටයුතු සඳහා ඒ සංචාරකයන්ගේ ගමන් කටයුතු සඳහා අනිවාර්යයෙන්ම ගමේ ඉන්න ත්‍රිවිල් රථ රියදුරන්ට ත්‍රිවිල් වලට ගමේ ඒ අවට ඉන්න අයට අවස්ථාව ලබා දෙන ආකාරයට නීති සකස් කිරීමකුත් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ ආයවැය පොදුවේ අපේ බන්දුල ගුණවාදන ඇමතුමා මෙතන දැන් ඉඳලා ගිහිල්ලා තිනවා. අපි එතුමා ආර්ථිකය ගැන කතා කරනවා. එතුමා තමයි එදා 2001 ජලි ප්‍රබුදුම ශ්‍රී ලංකා ආයවැයේ නිර්මාතෘවරයා. අද අපිට සිද්ධ වෙලා තියෙනවා එතුමාගේ යෝජනාවලට අනුව අපේ දිස්ත්‍රික්කයේ බූස ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයක් හැදුව රුපියල් බිලියන ගාණක් වියදම් කළා. හාල් ලැටයක්වත් වියදම් උනේ නැහැ, ආර්ථිකයක් කෙරුණේ නැහැ. අද අපි ස්ථානය ඔටෝමොබයිල් සම්බන්ධ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කළා. දරුවන්ට තරුණයන්ට රැකියාගත කරන තැනක් බවට පත් කළා තියෙනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් කියන්න ඕනේ මේ ආයවැය මේ රජයේ යටතේ ආයවැය පරතරය 2015 5.4ක් තිබිලා 2016 5.2කට ඇවිල්ලා අද 4.8කට ගෙනෙන්නට මේ රජයට හැකියාව ලැබිලා තියෙනවා. අනාගතේ අපි විශ්වාස කරනවා ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයේ ආර්ථිකයක් ශක්තිමත් කරන්න ගොඩනගන්නට සියලු දෙනාගේම එකතුවෙන් සියලු දෙනාගේම දායකත්වයෙන් මේ රජයට හැකියාව ලැබේවි.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු නලින් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් වෙන් කර තිබෙනවා.
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මංගල සමරවීර මැතිතුමාගේ මංගල ආයවැය අදහස් ප්‍රකාශ කරන්න ලැබීම සතුටක්. ඒ වගේම මේට පෙර කතා කරපු විශේෂයෙන් පෑක ටියුෂන් පන්තියක් අපිට කරපු අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා කරපු වැරදි ප්‍රකාශයක් ගැන මට පොඩ්ඩක් කියන්න ඕන. විශේෂයෙන් අපේ රටේ පළමු මුදල් ඇමැතිතුමා තමයි ජෝන් එක්ස්ට්‍රා මැතිතුමා. එතුමා අපේ රටේ පළමු මහා බැංකු අධිපතිතුමා. ජෝන් එක්ස්ට්‍රා මැතිතුමා එතුමා අපේ රටේ පුරවැසියෙක් නෙමෙයි, එක්සත් ජනපදයේ පුරවැසියෙක්. ඉතින් මෙතන මහා බැංකු අධිපති කියන්නේ තනතුරක්. ඒ තනතුරේ ඉන්න පුද්ගලයා එක්ස්ද වයිද, දේශීයද විදේශීයද, එහෙම නැත්නම් ඒලියන්ද කියන එක නෙමෙයි වැදගත්. ඒක සේවයේ හරියට දෙනවද කියන කාරණේ. නමුත් එතුමා කරපු ප්‍රකාශය මම හිතන්නේ මේ රටේ මූල්‍ය පද්ධතියට ඇතර ගැළපෙන ප්‍රකාශයක් නෙමෙයි. ද්වේෂයකින් වෛරයකින් කතා කරපු කෙනෙක්. ඒකට හේතුව විදිහට මම දකින්නේ විශේෂයෙන් රාජපක්ෂ පාලන යුගයේ වසර 10ක් එතුමා පෙරම් පොරාගෙන හිටිය අන්තිම මාසෙ හරි ලංකාවේ මුදල් නෝට්ටුවකට එතුමාගේ බන්දුල ගුණවර්ධන කියන ශ්‍රී නාමය යොදලා අස්සනක් යොදා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එතුමාට අඩුම ගන්න රුපියල් 10 කොලේකවත් මේ අස්සන ගහ ගන්න බැරුව ගිය ශෝකයට කියලා මම හිතනවා එතුමා මේ වගේ ප්‍රකාශයක් කරේ. ඉතින් එතුමාට කාලයක් අපිට මතකයි ධනරින කියලා කිව්වා. මට නම් පේන්නේ ධනරින නෙමෙයි රිනරින වගේ තමයි එතුමාගේ ප්‍රකාශ, එතුමාගේ විශ්ලේෂණ ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ. එතුමා මේ රටේ විහිළු සපයපු දේශපාලඥයින් අතර ඉහළම තැනක් ගන්න කෙනෙක්. මොකද එක පවුල් ඒකකයට රුපියල් 2500කින් කණ්ඩ පුළුවන් කියලා තර්ක විතර්ක රාජපක්ෂ යුගයේ මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කෙස් පැලන තර්ක ඉදිරිපත් කරපු දේශපාලඥයෙක් විදිහට විහිළු සපයන්නෙක් විදිහට තමයි කාටූන්වල මාධ්‍යයේ ජනතාවගේ හදවත් තුළ එතුමාව සටහන් වෙලා තියෙන නිසා එතුමාගේ දේශන වල තියෙන බහුතරයක් ප්‍රලාප පුහු දේශපාලන කුහකකම් කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ අයවැය ගැන කතා කරද්දී නීල හරිත අයවැයක් ඉතාම වටිනා අර්ථයක් ගෙනෙන මාතෘකාවක් විදිහට හඳුන්වන්න පුළුවන් එතුමාගේ මාතෘකාව. විශේෂයෙන් මම මේ අයවැය ඉදිරිපත් කරපු දවසේ මං ඉතාම සතුටටපත් වුණු කාරණයක් තියෙනවා. ඒකට හේතුව තමයි මම බිංගිරි ආසනේ මන්ත්‍රීවරයා විදිහට මේ අයවැයෙන් විශාල මුදලක් ඉදිරියේ ඇතිවන කර්මාන්ත කලාපයක් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. බිංගිරි ආසනේ දැනටමත් මේ කර්මාන්ත කලාපයේ මූලික කටයුතු අවසන් කරලා තියෙනවා. අක්කර 1200ක් හීන්වැලියාගාර, හොරගස්සගාර, ගොරක්ගස්සගාර, කෝල්ලව, ජර්මන් වත්ත කියන වතු පහක් හලාවතවැලි සමාගමටත් NLDB එකටත් ඇති වතු පහක් මැනලා, ඒ වගේම දැදුරේ දැනට තියෙන ජල ව්‍යාපෘතියකින් දවසර කියුබික් මීටර 1000ක් ගේන්න අවශ්‍ය සක්්‍යතා අධ්‍යයනයන් කරලා දැනට මේ සඳහා සක්්‍යතා අධ්‍යයනයන් කරමින් යන අවස්ථාවක. ඒ වගේම බිංගිරි ආසනය වටකොට මාර්ග පද්ධතියක් සඳහා රුපියල් බිලියන 7ක් විතර මුදලක් වෙන් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය දැන් සිදුවෙමින් පවතිනවා. එවැනි අවස්ථාවක තමයි අපිට මේ විශාල මුදලක් මේ ආයෝජන කලාපයට මුදල් වෙන් කරලා තියෙන්නේ යටිතල පහසුකම් සඳහා. ඒ නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම බිංගිරි ආසනය නියෝජන කරන මන්ත්‍රීවරයා විදිහට බිංගිරියේ ජනතාවට මෙතන කැලණිගඟ පහු කරුවට පස්සේ පේදුරු තුඩුව දක්වා තියෙන එකම ආයෝජන කලාපය විදිහට මම දකින්නේ බිංගිරි ආයෝජන කලාපය. ඒ සඳහා මුදල් වෙන් කිරීම බිංගිරි ආසනයේ මන්ත්‍රී වේදියට මම සතුටු වෙනවා. ඒක බිංගිරි ආසනයේ විතරක් නෙමෙයි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි, වයඹ පළාතක් විතරක් නෙමෙයි, එතනින් එහා උතුර උතුර මැද උතුර දක්වා වූ කලාප සියල්ලේම රැකියා ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඒ වගේම විශාල ආයෝජන කලාපයක් විදිහට සංවර්ධනය වෙන දෙවන්ත සංවර්ධනයක ආරම්භයක් විදිහට දකිනවා. මේක 2018 ඉඳන් මම කියන්නේ පළවෙනි දවසේම මේ කර්මාන්ත සියල්ලක්ම මේක ස්ථාපිත වෙයි කියලා නෑ. පියවරෙන් පියවරට අපිට මේක සංවර්ධනය කරන්න පුළුවන් වෙයි. ඒ සඳහා අවශ්‍ය උනන්දුව කැපවීම මේ රජයේ තියෙනවා. විශේෂයෙන්ම අගමැතිතුමා හැමදාම ඔහේ හරි කතාවක් කරොත් සංවර්ධනය ගැන නිතරම කියන කාරණයක් තමයි බින්ගිරිය කර්මාන්තපුරේ. ඒ ගැන සතුටු වෙනවා එතුමා ඒ සඳහව දක්වන උනන්දුවට. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන ඇමැතිතුමා විදිහට මලික් සමරවික්‍රමතුමා මේ සඳහා ලොකු දායකත්වයක් දෙනවා. මුදල් ඇමැතිතුමා ඒවට අපිට අනුබලය ශක්තිය දෙනවා. අපේ දිස්ත්‍රික්ක නායකය විදිහට අකිල රාජකාරේශ්වර ඇමැතිතුමාලා මේ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ කර්මාන්තපුරේ කරන්න යන්නේ. ඒකට පිටුබලයක් දෙන අයවැයක් විදිහට මම මේක දකිනවා. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය. ඇත්තරම අපි මෙච්චර කාලයක් මිනිස්සුන්ට සහනාධාර දෙන මානසිකත්වයක් අපේ රටේ හදලා තිබුණා. සහනාධාර දීලා මිනිස්සුන්ව ජීවත් කරන මානසිකත්වයක් වෙනුවට අපේ ඉන්න තරුණයෝ, අපේ ඉන්න ව්‍යවසායකයෝ, අපේ ඉන්න කාන්තාවෝ කොහොමද සවි බල ගන්නන්නේ, දිරි බල ගන්නන්නේ කියන වැඩසටහන මේ අයවැය ඇතුළත් වෙලා තියෙනවා. මේකේ තියෙන මේ නව යෝජනා ක්‍රම ගණනාවක් තියෙනවා. රන්නස්සන්න, ගොවි නවෝදය, ක්‍රිය ශක්ති, ක්‍රී බල සවි, දිරි සවිය, ජය ඉසුර, සොඳුරු පියස, මාධ්‍ය අරුණ, මේ වගේ ණය යෝජනා ක්‍රම ගණනාවක්. මේකෙන් අපේ තරුණයෝ බහුතරයකට තමන්ගේ කර්මාන්ත පටන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් කතා කරන කර්මාන්ත ශිෂ්‍යය කියන්නේ බැංකුවල පොලිය වැඩි, කොහොමද අපි කර්මාන්තයක් කරන්නේ කියලා. ඒකට විසඳුම මෙතන දීලා තියෙනවා. මෙතන රන්නස්සන්න ණය යෝජනා ක්‍රමය යටතේ සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන්, මත්ස්‍ය වගාවේ නියැලෙන්නන් ව්‍යාපාරිකයන් සඳහා 150 දක්වා 6.54% පොලියකට ණය දෙනවා. ඊළඟට දෙවන කාණ්ඩයේ ප්‍රතිලාභීන් කුසි සැකසුම් ආයතන රුපියල් 300,000 දක්වා මිලියන 30ක් නැත්නම් කෝටි මිලියන 300ක් කෝටි 30ක් 6.54% ණය දෙනවා. වාණිජ ප්‍රමාණයේ ගොවි පෙළවල් සඳහා මිලියන 750ක් කෝටි 75ක් 6.54% ණය දෙනවා. ඉතින් මම හිතනවා මේ තුලින් විශාල වශයෙන් කෘෂි ආර්ථිකය, අපේ ග්‍රාමීය ආර්ථිකය, මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් පන්තියක් බිහි කරන්න පුළුවන්. ඒ වටා ගොඩනැගුණු රැකියා, වක්‍ර ආදායම් එක්ක ගොඩනැගුණු ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගොවි නවෝදය ඔස්සේ 105ක ණයක් 3.27% වගේ ඉතාම අඩු පොලියකට ලැබෙනවා, වාර්ෂික පොලියකට. පාසල් වෑන් රථ හිමියන් සඳහා 140ක් 3.27% ඉතාම අඩු පොලියකට. මං හිතන්නේ නිකන් දෙනවා වගේ ණය මුදලක් ලැබලා දෙනවා. ඒ වගේම රිවි බලශක්ති, සූර්ය බලශක්ති ඒකක සවිකිරීමට අපේක්ෂිත පෞද්ගලික නිවාස ඒකකයකට රුපියල් 103,000ක් 106ක මම මේක ගණනය කරලා හැදුවා. ගරු මූලාසුර මන්ත්‍රීතුමනි, අපිට ගොඩක් ගම්වල තියෙන්නේ මාසෙකට රුපියල් 250 300 500 ගෙවන නිවාස ඒකක විදුලි බිලක්. හැබැයි අපිට පුළුවන් වුණොත් අඩුම ගානේ කිලෝවොට් 5ක පද්ධතියක් තමන්ගේ වහලේ උඩ සවි කරන්න සාමාන්‍ය ගෙදරක පුළුවන් මේක හයි කරන්න. මේ ඇයට විදුලි බිලත් ගෙවලා, මේ ණය වාරිකෙත් ගෙවලා අපිට රුපියල් 1000ක් 1500ක ආදායමක් ලබන්න පුළුවන් තත්ත්වකටපත් කරන්න පුළුවන් මේ ශ්‍රී බල ශක්ති ණය යෝජනා ක්‍රමයට. මම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාලට කියනවා මේක තව පුළුවන් නම් ඔබතුමාලා මේ 103,000 මුදල, මේ 103,000 මුදල අඩුම ගානේ 105කට 106කට ගේන්න පුළුවන් වුණොත් මේ ශ්‍රී බල සවි ප්‍රතිලාභීන්ට තමන්ගේ වහලෙන්, මගේ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යතුමාත් මෙතන ඉන්නවා, තමන්ගේ වහලෙන් තමන්ගේ විදුලි බලත් ගෙවලා තමන්ගේ ණය වාරිකෙත් ගෙවලා මාසික ආදායමකුත් ලබන්න පුළුවන් තැනකටපත් කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා, මම හිතනවා එරාන් වික්‍රමරත්න අපේ මැතිතුමා මේ සම්බන්ධව ඔතුමාගේ අවධානය යොමු කරලා ගරු එරාන් වික්‍රමරත්නතුමා මේ 103,000 මුදල 105වත් 106වත් දක්වා වැඩි කරන්න උදව් කරයි කියලා. මොකද මේක චුට්ටක් මදි 103,000 කියන මුදල. ඒ වගේම දැන් අපේ පැත්තේ වැඩිපුර ඉන්නවා කුකුළු ව්‍යාපාරිකයින්. කුකුළු ව්‍යාපාරිකයින් ඉන්නවා. පහුගිය කාලේ බිත්තර මිල
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
මොම ස්තුතියි. බිත්තර මිල සෑහෙන අඩු වෙලා තිබුණා. ඉතින් මේ ආයත ශක්තියක් වෙන්න මේ නව යෝජනා ක්‍රම වලින් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. විශේෂයෙන් මෙතන තියෙන කුකුළු ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන නව යෝජනා ක්‍රම කිහිපයක්. ඒ නිසා මම හිතනවා ගමේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් රටේ ආර්ථිකයට පිටුබලයක් දෙන්න. ඒකම අනිත් පැත්තෙන් අපනයන්යන් සඳහා ශක්තියක් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ අය දිහා වැරදි කෝණයකින් බලන අයට අපි පොඩ්ඩක් කියනවා රාජපක්ෂ යුගයේ ඔබතුමාලා ඉදිරිපත් කරපු අයවැයවල 10 12 පොඩ්ඩක් කියවලා බලන්න. ඒ වගේ ඉදිරිපත් කරපු එකෙන් 100ට 10ක්වත් අඩුවානේ ඉෂ්ට වුණාද කියලා මම අහන්න කැමතියි. අපිට මතකයි මම විපක්ෂයේදී මම දවසක් කැරට්ටල මල්ලක් ගහලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ පෙන්නුවා. ඒගොල්ලෝ පහුගිය අවුරුදු 10 තුර ඉදිරිපත් කරපු අයවැය සංසන්දනය කරලා. ඉතින් අපේ අය වල එහෙම කරට්ටල නැහැ. මේවා ප්‍රායෝගික කරන්න පුළුවන් ඒවා. මේ මිනිස්සුන්ට විසිල් ගහන්න හුරේ දාන්න පුළුවන් අය වල නෙමෙයි. මේවා නමුත් ප්‍රායෝගික කරලා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේයට සංවර්ධ දිශාව දක්වා තල්ලු කරගෙන යන්න පුළුවන් අයවැය. ඒ නිසා මේක තේරෙන්නේ නැති අයට අර එදා අගමැතිතුමා කිව්වා වගේ අර කෙරෝලේ ඉන්නවා හැමදාම විරුද්ධ වෙන පිරිසක් වගේ එයාට හැමදාම මේක තියාගෙන ගිනි තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙද්දී මේගොල්ලන්ගේ සිහින බොද වෙලා යනවා. 20යි 20 ඉඳන් 20යි 25 දක්වාම අපි යන ආර්ථික වැඩපිළිවෙළක් මේක ඇතුළත් වෙලා තියෙනවා. 2018 2019 2020 මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරද්දී රාජපක්ෂ නායකන්ද ගිනි කන්දත් සමනය කරගෙන අපිට පුළුවන් මේ ශක්තිය ඉස්සරහට අරගෙන යන්න. ඒකට පුළුවන් දෙන්න පුළුවන් ශක්තිය දෙන්න පුළුවන් ජනාධිපතිතුමෙක් ඉන්නවා, අගමැතිතුමෙක් ඉන්නවා, මුදල් ඇමතිතුමෙක් ඉන්නවා, හොඳ නියෝජ්‍ය ඇමතිතුමෙක්, රාජ්‍ය ඇමතිතුමෙක් ඉන්නවා. ඒ නිසා මම හිතනවා අපිට ඉදිරි අනාගතයට මේ රටේ ණයකන්ද උරුම නොකරපු, ගිනි කන්දක් උණු නොකරපු රටේ තරුණයන්ගේ, දූදරුවන්ගේ ව්‍යාපාරික අවස්ථා ශක්තිමත් කරපු අපේ රටට දේශීය ආයෝජකින් පිරිසක් දේශීය ව්‍යාපාරික පන්තියක් බිහි කරන්න පුළුවන් දිසාවට මේ රට අරගෙන යන අයවැයක් විදිහට මම මේක හඳුන්වන්න කැමතියි. ඒ නිසා මේකට විරුද්ධව කතා කරන අයගේ ඇස්කම් රතු වෙන යුගයක් ඉදිරි වසර 3 ඇතුළත උදා වේ කියලා මම මුතුම අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් නවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක් තිබෙනවා.
මුලසනේ සභාපතිතුමනි, යහපාල රජය විසින් ඉදිරිපත් කරන 4 වන අයවැය 2015 ජනවාරි මාසයේ 8 දැන් පස්සේ දිනසීය අයවැය සහ ඊට පස්සේ හිටපු මුදල් අමාත්‍යතුමා විසින් දෙකක් ඉදිරිපත් කරා. අද මංගල සමරවීර ගරු අමාත්‍යතුමා විසින් 2018 වතර සඳහා ඉදිරිපත් කරන අයවැය. මුලින්ම කියන්න ඕනේ මේ 2018 අයවැය ගැන කතා කරන්න කලින් මෙතන මුදල් ඇමතිතුමාත් නැහැ, ආරාජ්‍ය ඇමතිතුමා ඉන්නවා අපේ. මුලින්ම කියන්න ඕනේ 2018 අයවැය ගැන කතා කරන්න කලින් මුලස්සනේ සභාපතිතුමනි, 2017 අයවැයේ තමුන්නාන්සේලා මේ රටට දීපු පොරොන්දු කීයක් ඉෂ්ට කරලා තියෙනවද කියලා. අපි මුලින්ම කියන්න ඕනේ තමුන්නාන්සේලා 2017 දීපු පොරොන්දු වලින් අයවැය යෝජනා වලින් 80%ක් තමුන්නාන්සේලා ඉදිරිපත් කළා නැහැ. මගේ ළඟ තියෙනවා 2017 අයවැයේ තමුන්නාන්සේලා ඉදිරිපත් කරපු දේවල්. අඩු ආදායම් ලබන්නන්ට නිවාස 500,000ක් ඉදිකර දෙනු ලැබේ. අපිට කියන්න තමුන්නාන්සේලා ගෙවල් කීයක් හැදුවද කියලා? තමුන්නාන්සේලා ගෙවල් ලක්ෂ 5ක් හැදුවද කියලා කියන්නේ? කිරි කර්මාන්තේ දිනු කිරීමට කිරි ගවයන් 15,000ක් ගෙනාවා. මේ 15,000 තමුන්නාන්සේලා පෙන්වන්න බලන්න කී දෙනෙක් ගෙනාවද, කීයක් බෙදුවද කියලා? කීයක් මරුණද කියන්නේ? දීවර කර්මාන්තේට පහසුකම් සැලසීම දා මෙට්‍රික් ටන් 1000ක ධාර්යාවක දුන් ගබඩාව. දික්කොවිඩ හදලා තියෙනවද? දික්කොවිඩ නැහැ. ගිහිල්ලා බැලුවම හදලා නැහැ. ඊළඟට පොල් පරිශ්‍රණ ආයතනයේ සදා මිලියන 75ක් පොල් පරිශ්‍රණ ආයතනයේ මහත්තුරුන්ට කතා කරාම ගෙනිය ගන්න සල්ලි නැහැ. ඊළඟට මුලසනේ සභාපතිතුමනි, ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ සහ අනිකුත් ආයතන ප්‍රතිහුගත කරනවා. පඩිය ගෙවා ගන්න සල්ලි නැහැ. ඒ නිසා මුලින්ම ඔබතුමාලා 2018 අයවැය යෝජනා ගැන ඉදිරිපත් කරන්න කලින් 2017 මේනට ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කළා. ඒ නිසා අපි මුදල් ඇමතිතුමාට කියනවා මුලින්ම මේකේ තමුන්නාන්සේලා 2017 මේ රටේ දීපු පොරොන්දු ටික ඉස්සලා ඉෂ්ට කළා ඉන්න කියලා. ඊළඟට මූලස්සනේ ගරු සභාපතිතුමනි, මේ යෝජනාව ඉදිරිපත් කිරීමේදී මංගල සමරවීර ඇමතිතුමා ඉදින් දක්ෂයෙක්. ඒ පිළිබඳව අපි කතා කරන්නේ, අපි එතුමාට ගරු කරනවා. එතුමා ලස්සන වචන ටිකක් එහෙම මේකට හදලා දාලා තිනවා. එතුමා දාලා තියෙනවා නීල හරිත අයවැයක්. එතුමා කියනවා ප්‍රජාතන්ත්‍රවාදයේ සංවිධානයේ කුළුණු මත ආර්ථිකය ස්ථාපිත කරයි කියලා. එතුමාටම හරියන රාජ්‍ය අමතිවරේ. අයිසිං ගාන බටර් ගාන්න අලුත් වචන පාවිච්චි කරන්න ඉංග්‍රීසි කෑලි දාන්න නිකන් ටින්ටින් ගාන ඒවා දාන්න බොහොම ලස්සනට ඔප දාලා පෙන්වන්න දක්ෂ අමාත්‍යවරු දෙන්නේ. අපි මංගල සමර අමතුමත් එක්ක වැඩ කරපු හින්දා දන්නවා බැලුවහම හොඳයි. හැබැයි ඇතුලේ පරණ යාළුවෝ ඔබ හරි. ඒ නිසා හැබැයි ඒ කියන දේ මේ අයව ඇතුලේ අඩංගු වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මුලස්සනේ සභාපතිතුමනි තියන්නේ. දැන් මේ ගරු ඇමතිතුමාට රාජ්‍ය ඇමතිතුමාට මේක ඔබතුමාලා නීල හරිත අයවැයක් කිව්වට මේක ක්‍රියාත්මක කරගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ පළවෙනි අයවැය ඉදිරිපත් කරපු ඇමතිතුමා කෝ අයවැය? කොහේ හිටපු මුදල් ඇමතිතුමා? මුදල් ඇමතිතුමාගේ ඇමතිකම නැහැ. ඇයි මුදල් ඇමතිතුමාගේ ඇමතිකම නැත්තේ? මුදල් ඇමතිතුමාගේ ඇමතිකම නැත්තේ මේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙච්ච ලොකුම මංකොල්ලට පළවෙනි චූදිතේ කැටියට සන්තෝෂමට ගයක් දුන්නයි කියලා ඔප්පු වෙච්ච නිසා. රටේ රාජ්‍ය මුදල් ඇමතිවරයා පෞගිය කාලේ මේ රටේ තමන්ගේ අමාත්‍යංශය භාවිත කරමින් කරපු දූෂණ චෝදනා පිළිමද තමුන්නාසෙලා දැක්කා. දීපු බදු පිළිමද බදු සහන පිළිමද කරපු ගණදෙනු පිළිමද තමුන්නාසෙලා දැක්කා. ඒ නිසා තමුන්නාසෙලා උත්සාහ කරාට තමුන්නාසෙලා මේ කටයුතු කරගෙන යන්න බෑ. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි තමුන්නාසෙලා මේ මොන චෝදනා දාලා මේ අයවැය ඉදිරිපත් කරන්න ගියත් තමුන්නාසෙලාට තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ මුදලේ කොන්දේසි. රවි කරුණානායක හැමැත්තුවත් අර්ජුන් ඇලෝසියස් මහත්තයත් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ මුදලත් එක්ක අස්සම් කරපු ගිවිසුමක් තියෙනවා මුලස්සනේ සභාපතිතුමනි. ඒ ගිවිසුම නඩු ඔබ කටයුතු කරන්න ඕනේ. අපේ බන්දුල ගුණවර්ධන මහත්තුමා කිව්වා ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ මුදලේ කොන්දේසිත් එක්ක යනකොට තමුන්නාසෙලා මේ දෙනවයි කියපු දේවල් තමුන්නාසෙලාට දෙන්න හම්බ වෙන්නේ නැහැ. උලස්සනේ සභාපතිතුමනි බලන්න මේ රටේ මුදල් අමාත්‍යවරයෙක් මේ රටට කරපු මහා විනාශය රාජ්‍ය අනුග්‍රහයක් තමුන්නාසෙලාගේ ආණ්ඩුව එන ප්‍රබලම ඇමතුරු ටික මැදිහත් වෙලා කරපු මහා වංචාව මේකේ රජයට වෙච්ච පාඩුව රුපියල් බිලියන 1000යි ආවස්තික අලාභය බිලියන 1000යි බිලියන 1000යි මේ හොරකමෙන් රටට වෙන අලාභය උලස්සනේ සභාපතිතුමනි මේක නිසා වෙච්ච දේවල් මහා බැංකුව කෙරෙහි තිබ විශ්වාසය නැති වුණා. ආයෝජකව මහ බැංකුවේ තැන්පත් කළපු සුරකම සියල්ල අපහු අරගෙන ගියා. පොලි අනුපාතය වැඩි වුණා. මේ කරපු වංචාව නිසා තමුන්නාන්සේලාගේ හිටපු මුදල් ඇමතිවරයා මේ රටේ මහ බැංකුවට මුදල් අමාත්‍යංශයට කරපු විනාශය තමුන්නාන්සේලා හරිත දාලා නීල දාලා තමුන්නාන්සේලා වචන දාලා තමුන්නාන්සේලා මේව හදන්න ගියාට මේක විසඳ ගන්න බෑ මුලස්සනේ සභාපතිතුමනි. ඊළඟට මේ ආණ්ඩුව තමුන්නාන්සේලාගේ ජනවාරි මාසයේ 8 වෙනිදා මහින්ද අමරවිර ඇමතිතුමා ඔබතුමාට මතක ඇති අර ටීවී එකේ දාපු ඇඩ් එක නංගි බයිසිකලෙන් ගිහිල්ලා කාර් එකක් ගන්නවා. අපේ මැති ඇමතිතුමාලට මතක ඇති සුදර්ශිරි ඇමතිතුමිය අපේ සුමේද ඇමතිතුමිය අපේ හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමියලට මතක ඇති ඒ කියපු දැන්වීම. මං හිතන්නේ ඔබතුමියලා අපිත් එක්ක ඉඳපු දන්නේ අපේ රාජ්‍ය ඇමතිතුමා දන්නවා. මෙතුමා තමයි මේ නාට්‍ය ලියන්න ඇත්තේ. අර නංගි බයිසිකලෙන් ගිහිල්ලා කාර් එකක් නැග්ගේ තමුන්නාන්සේලා ආවට පස්සේ. දැන් මුලස්සනේ සභාපතිතුමනි අපි තමුන්නාන්සේලාට කියන්න ඕනේ ගරු රාජ්‍ය ඇමතිතුමා ඔබතුමාලා බලයටපත් වෙලා අවුරුදු 3යි දැන්. මේ අවුරුදු 3 තුල තමුන්නාන්සේලා මිනිසුන්ට ගහලා දෙන බද්ද බල යහපාලන බද්ද මේ රටේ ජීවත් වෙන හැම කෙනෙකුගෙම තමුන්නාන්සේලා ආය ගහනවා. මේ රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම රුපියල් 46,857ක් තමුන්නාන්සේලා බදු ගහනවා. මං එහෙම කියන්නේ මුලස්සනේ සභාපතිතුමනි 2014 රටේ මුළු බදු ආදායම බිලියන 150යි. 2017 වෙනකොට තමුන්නාන්සේලා අපේක්ෂා කරනවා 2034 රාජ්‍ය මුළු බදු ආදායම අපේ අප්පුහාමි මන්ත්‍රීතුමා 2034ක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ රටේ තමුන්නාන්සේලා මේ අයවැයෙන් පමණක් බිලියන 3980ක් මේ අවුරුද්ද බලාපොරොත්තු වෙන බදු ආදායම. ඒ කියන්නේ මුලස්සනේ සභාපතිතුමනි මේ රටේ ජනගහනය මිලියන 21කින් බෙදුවොතින් ඔබතුමාලා 46,857ක් මේ රටේ උපදින්න මිනිස්සු සුමේදා ජයසිංහ ඇමතිතුමිය ඔබතුමියගේ ආසනය මොනරා කළ දුප්පත් මිනිස්සු මේ ආණ්ඩුව හින්දා බදු ගෙවන්න වෙනවා රුපියල් 50,000කට ආසන ප්‍රමාණයක්. අපේ සුදාර අපේ සුබේද ඇමතිතුමිය කියයි ඒ ප්‍රදේශවල රුපියල් 5000ක ආදායමක් දෙන මිනිස්සු නැහැ. රුපියල් 10,000ක ආදායමක් දෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ගම්මිරි ස්වගාවද නැති වෙලා තමුතුමිලගේ පැත්තේ. ඒ නිසා 5000ක් ජීවත් වෙන මාසයකට හොයා ගන්න බැරි මිනිස්සු මේ ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ මාසයකට රුපියල් 50,000ක් යහ පාලන බද්ද. තමුන්නාන්සේලා ජනවාරි මාසයේ 8 වෙනිදා තමුන්නාන්සේලාට ඡන්දය දෙනකොට තමුන්නාන්සේලාට ආණ්ඩුව හදනකොට තමුන්නාන්සේලාට කිව්වේ මේවද? තමුන්නාන්සේලා මිනිස්සුන්ට මෙහෙම බදු ගන්නවා කියලා කිව්වද? එනිසා මුලස්සනේ සභාපතිතුමනි මේක තව බරපතල ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච ආණ්ඩුව අතරින් මිනිස්සුගේ මතට බදු පටවපු වැඩිම බදු ගහපු ආණ්ඩුව තමයි මේ මේ යහපාලන ආණ්ඩුව කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මුලස්සනේ සභාපතිතුමනි. ද බලන්න මේ බද්ද වදින්නේ කාටද? ද සමහරු කියනවා මේ බදු වදින්නේ තියන අයට, නැති අයට ගදින්නේ නැහැ කියලා. ද බලන්න ජංගම දුරකථනයකට තමුනාස්සලා ගහනවා විනාඩියකට රුපියල් 2ක්. දැන් ටැක්ස් එකත් එක්ක ආවම මේක 2.75 3ක් විතර එනවා. ඒතර ජංගම දුරකථනයකට විනාඩියකට රුපියල් 3ක් ගැහුවාම අපේ මයන්ත දිසානායක කැපතුමා දැන් වැඩි කෝල් ගන්න එහෙම එපා. කෝල් අඩුවෙන් ගන්න ඕනේ, පැයක් විතර කතා කරන්න එපා, බිල වැඩි. ඒ ණය බාර. ඉතින් ඒ නිසා ඔව් ණය බාර හරි මොනවා හරි බාර කියලා තමුනාස්සලට කියන්න බලුවා. ඒ නිසා එක විනාඩියකට ටැක්ස් එකත් එක්ක අපේ කුරුණෑගල කැපතුමා රුපියල් 3කට ආසන්න මුදලක් ගහනවා දුරකථනේ. ජංගම ඔව් ජංගම දුරකථනෙන් රුපියල් 3ක ටැක්ස් එකක් ගහනකොට මුලස්සනේ සභාපතිතුමනි අපි ඔබතුමාගෙන් අහනවා රුපියල් 3 ටැක්ස් එකක
ඉරාන් අමතුමා
ත්‍රිතුමනි ඔබතුමා කිව්වා ටැක්ස් එකක් ගහලා තිනවා කියලා මට පෙන්වන්න අයවැය කතාවෙන් අයවැය කතාවෙන් පෙන්වන්න කොතනද මේ ටැක්ස් එක ගහලා තියෙන්නේ කියලා
හරි හරිද
නොමග යවන්න එපා
හරි
රටට නොමග යවන්න එපා
හරි දැන් ඔළුවෙන් ඉඳගන්නකෝ ආ හරි දැන් බලන්න ඔළුව තැලේ දැන් ඔබතුමාලා කුළුණු සඳහා ගහලා නැද්ද ලක්ෂ ගානේ ලක්ෂ 2 ගානේ කුළුණුට ගහලා දිනවා තමුන්නාන්සලා
ඉරාන් මහත්මයා
කුළුණු වලට බද්දක් ගහන්නේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය නිසා කුළුණු ප්‍රමාණය වැඩි නොකරන්න අපි එක කරලා තියෙන්නේ රට ගැන හිතලා ඔය සමාගම් ඔක්කොම එක කුළුණකින් ඒ අයට ඔය ක්‍රියාවලිය කරන්න පුළුවන් ඒ නිසයි
මේමයි
ඒක මිනිස්සුන්ගේ ගන්න බද්දක් නෙමෙයි ඒක ඒ ආයතන වලින් අපි ගන්න බද්දක් ඒක
ඒ ආයතන එතකොට අතින් ගෙවනවා ඒ ආයතන අතින් ගෙවනවා ඒ ආයතන කෙතරින් ගෙල්ල ගෙනනවා අනේ අමතුමා ගොන් කතා කියන්න එපා මෝඩෙක් වෙන්න එපා රටේ රාජ්‍ය මුදල් ලැබති මෝඩෙක් වෙන්න එපා රටේ මුදල් ලැබතිතුමා මෝඩෙක් වගේ කතා කරන්න එපා සමාගම අතින් ගෙවයිද සමාගම මිනිසුන්ට දානවා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේකේ 59 වෙනි පිටුව පැහැදිලිව තමුන්නාස්සලා ගහලා තිනෝ ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි
මහින්දානන්ද මන්ත්‍රීතුමා මේ එතුමා මුදල් රාජ්‍යමිති නිසා පමණයි මම මේක ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා කැමතිද එතුමාගේ පිළිතුරට අවස්ථාව
දෙන්න නෑ මගේ කාලේ මම දෙන්නේ නෑ මමම දෙන්නේ නෑ මුලස්සනේ සභාපතිතුමනි ඊළඟට මේ රටේ ජනගහණයට වැඩිය දිනව ජංගම දුරකථන මේ රටේ ඉන්න මිනිස්සු මිලියන 200කට වැඩිය දිනව ජංගම දුරකථන මෙතුමා කියනවා ඒක ගන්න සමාගමෙන් කියලා සමාගම ගෙදරින් ගෙවලා ගෙවනවද නෑ සමාගම මිනිස්සුන්ගෙන් ඒක අය කරනවා ඒ මේ මේක සාමාන්‍ය දැනීම සමාගමකට බද්දක් ගහමු මේ බද්ද හැමදාම මිනිස්සුන්ට අය කරනවා බේකරි හිමියට පිටිවලට ගහම පාන් රත්තරන්ට අය කරනවා ඒක තමයි සාමාන්‍ය දැනුම මේක මේ සාමාන්‍ය ගමේ පොලේ පය ගහලා ඉන්න තිය අමතුරුන්ට අමතිකම් දීලා මෙනිකම් මේ චම්පුචුන් ගහන සිංහල කතා කරන්න බැරි අතින් සම්බෝල්පත් කන්න බැරි මිනිසුන්ට අමතිකම් දීලා සාමාන්‍ය මිනිසුගේ දුක දන්නේ නැති මිනිසුන්ට අමතිකම් දීලා ප්‍රශ්න නැතම දන්නේ නැහැ මුලස්සනේ සභාපතිතුමනි මේ විතරක්ද බලන්න සාමාන්‍ය ඉතිරි කිරීමේ බැංකුවකින් රුපියල් 1000කට වැඩිය ගණදෙනුවක් කරන අමරවිර ඇමතුමා හැම කෙනෙකුටම 120ක් අය කරනවා දැන් ඒක මොකද කියන්නේ රාජ්‍ය අමතුමා කියන දෙයක්ද නැහැ කියලා ඒකෙත් මම පිටුව වෙන්නන්න ඕනේද ඒකත් පිටුව වෙන්නන්න ඕනේද 120ක් අය කරන සියලුම ගණදෙනු සදා මේව කාටද බලපාන්නේ මුලස්සනේ සභාපතිතුමනි මේක බලපාන්නේ සාමාන්‍ය මනුස්සයාට මේක බලපාන්නේ සාමාන්‍ය මනුස්සයාට ඒ විතරක් නෙමෙයි ත්‍රිරෝද රථ සාමාන්‍ය මිනිහා යන්නේ රාජ්‍ය අමතුමා ත්‍රිවිල් එක යන්නේ නැහැ රාජ්‍ය අමතුමා යන්නේ මොන්ටෙරෝ එකේ රාජ්‍ය අමතුමා කන්නේ හිල්ටන් එකෙන් රාජ්‍ය අමතුමාට මේවා බලපාන්නේ නැහැ ත්‍රිරෝද රථයට ගහන රුපියල් 50000ක් සාමාන්‍ය මිනිහා යන්නේ ත්‍රිරෝද රථේ සාමාන්‍ය මිනිහා යන්නේ ඒක සාමාන්‍ය මිනිහා යන ත්‍රිරෝද රථය මේක ගහන්නේ පොඩි මිනිහට මේක එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ලොකු මිනිහා අපි ගාව ඉන්නේ පොඩි මිනිහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ පොඩි මිනිහා තමුනාස්සලට තේරෙන්නේ නැහැ තමුනාස්සලගේ පන්තියයි අපේ පන්තියයි දෙකක් එමත්තුමා මම මේක ප්‍රශ්නයක් කරගන්න එපා මේක ඔබතුමාලට දැනෙන්නේ නැහැ ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ඒ විතර නෙමෙයි දඩ මුදල් ගහනවා හැම එකටම දඩ ගහනවා තමුනාස්සල නඩු දානවා දඩ ගහනවා පාරේ ගියත් දඩ ගහනවා හෙල්මට් එක දැම්මත් දඩ ගහනවා මේක රාජ්‍ය අමතුමාට බලපාන්නේ නැහැ එතුමා හෙල්මට් එක දාන්නෙත් නැහැ බයිසිකලෙ යන්නෙත් නැහැ එතුමාට බලපාන්නේ නැහැ ඒ නිසා එතුමාට ප්‍රශ්නයක් නැහැ රුපියල් 1000ට වැඩිය බැංකුවෙන් එතුමා 1000ක් ගන්නෑ නේ එතුමා 1000 නෙමෙයි එතුමා ගන්න මිලියන 10ක් ඉතින් ඒ නිසා එතුමාට 1000 1000 පොඩි එකාට තමයි තේරෙන්නේ අරක වැඩි වුණාට ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ බදු ගහන එක අමරවි රැමතුමා සාමාන්‍ය මිනිහට දැනෙන්නේ අපි ඒකයි කියන්නේ මේක දැනෙන්නේ ජංගම දුරකථනයට බද්දා ගැව්වොත් ඒක මෙරටේ ජනගහනය අද සියලු කෙනෙක් අද ඕන කෙනෙක්ගේ අතර එක ජංගම දුරකථනය නෙවෙයි ජංගම දුරකථන තුනක් තියෙනවා ජංගම දුරකථන තුනක් තියෙනවා ගාල්ලේ මන්තුමා පිළිගන්නවනේ දුරකථන තුනක් තියෙනවා ඒ නිසා හැම කෙනෙකුටම ජංගම දුරකථනයක් තියෙනවා ජංගම දුරකථනයට බද්දා ගැව්වොත් ඒක මිනිස්සු ගෙවන්නේ ඒ විතරක් නෙවෙයි මුලස්සනේ සභාපතිතුමනි බැංකුවක ඕන කෙනෙකුට ඉදිරි කිරීමේ තැන්පතුවක් තියෙනවා ඒකෙන් සල්ලි ගත්තොත් 120ක් ගන්නවා ඒක සාමාන්‍ය මිනිහට දැනෙන්නේ දුප්පත් මිනිහා ත්‍රිවිල් එක යනවා ගාන වැඩි වුණාම ඒක හැරරක වැඩි වෙනවා ඒක දැනෙන්නේ සාමාන්‍ය මිනිහට ඒ නිසා අපි ගරු කතානායකතුමනි මේක සාමාන්‍ය මිනිහට වදින්නේ තමු නාසෙලා බදු ආදායම රුපියල් 1000 මිලියන 99 කින් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා තමු නාසෙලා මිනිසුන්ගේ ආදායම වැඩි කරලා තිනවා ඔබතුමාලා මිනිසුන්ට බදු ගන්න කමක් නැහැ මිනිසුන්ගේ ආදායම වැඩි කරන්න තමු නාසෙලා මිනිසුන්ගේ ආදායම වැඩි කරලා නැහැ තමු නාසෙලා මිනිසුන්ගේ ආදායම අඩු කරලා මිනිසුන්ට බදු ගහලා තමු නාසෙලා කොහටද ගෙනියන්න හදන්නේ ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේක ඉතාම අසාධාරණ අයවැයක් කෙනක මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ වගේම මේ අයවැය අපි දැක්ක තමු නාසෙලා දාලා තිනවා රාජ්‍ය බැංකු දෙක තමු නාසෙලා ලිස්ට් කරලා තිනවා තමු නාසෙලා ලෑස්ති මහජන බැංකුව සහ ලංකා බැංකුව තමු නාසෙලා විකුණනවා ඔබතුමාට මතකයි 2001 2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ තමු නාසෙලාට මතකයි DFCC එකයි NDB බැංක එකයි දෙකම වික්කා අපේ රටේ සංවර්ධන බැංකු දෙකයි තිබ්බේ මේ දෙකම යලි පුබුදමු යලි පුබුදම ශ්‍රී ලංකා වික්‍රමසිංහ මහත්තයාගේ වික්‍රමසිංහ ස්ටෝස් මතකයි නේ ඔබතුමා එතුමාගේ යලි පුඹම ශ්‍රී ලංකා වැඩසටහන යටදී NDB එකයි FHD මේ DFCC බැංකුවයි සංවර්ධන බැංකු දෙකම වික්කා අන්තිමට මොකද කරේ ඒ දෙකම කමර්ෂල් බැංකු බවට පත් කරා සාමාන්‍ය බැංකු බවට පත් කරා දැන් අද මුලස්සනේ ගරු සභාපතිතුමනි මහජන බැංකුවයි ලංකා බැංකුවයි ලිස්ට් කරලා බිමල් රත්නායක එමුතුම අපතුමාට ඡන්ද දීපු කුරුණෑගල සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය මිනිහට යන්න දෙන බැංකුව මහජන බැංකුව සාමාන්‍ය මිනිහට යන්න දෙන බැංකුව ලංකා බැංකුවයි මහජන බැංකුවයි ලිස්ට් කරලා විකුණන්න හදනවා මේ මොකටද ගෙනියන්නේ තමු නාසෙලා මහජන බැංකුව ලංකා බැංකුව වික්කේ නැත්තම් IMF එක ඊළඟ වාරිකේ දෙන්නේ නැහැ රවි කරුණානායකයි අර්ජුන ඇල්ෆ්‍රෙස් මහත්තයාගේ විසුම අසංකල ඉවරයි පළවෙනි වාරිකේ ගත්තා ඉතුරු වාරිකේ ගන්න මහජන බැංකුව ලංකා බැංකුව විකුණන්න ඕනේ මොකද්ද මේ තමු නාසෙලා ගෙනියන්න දැන් මිනිසුන්ට බදු පිට බඩු ගහනවා බදු ගහනවා සාමාන්‍ය මිනිහාගේ ජංගම දුරකථනයට account එකට හැම එකටම බදු ගහනවා යන ත්‍රිවිල් එකේ ගාන වැඩි කරනවා ඒ විතර තමු නාන්සලා මේ මොකද්ද කරන්න හදන්නේ සාමාන්‍ය දුප්පත් මිනිහාගේ බැංකුවත් ගාන්ත කරුණාතිල කැමතුමා තමු නාන්සලාගේ ආණ්ඩුව සාමාන්‍ය දුප්පත් මිනිස්සුගේ මහජන බැංකුවත් ලංකා බැංකුවත් තිබුණනෝ මන් දන්නා තමු නාන්සේකට කැමති නැහැ තමු නාන්සලා මේක කියලා වැඩක් නැහැ ගාල්ලේ ලොක්ක වජිර රටේ ලොක්කත් වජිර හින්දා කියලා වැඩක් නැහැ ඔබතුමාට මේ නිසා කරු කතානායකතුමනි මක් කියාගෙන ආවේ මුලස්සනේ සභාපතිතුමනි මේ ආණ්ඩුව බදු ගහනක විතරක් නෙමෙයි මුලස්සනේ සභාපතිතුමනි සහන දෙන්නේ කාටද සහන දෙන්නේ කාටද සහන දෙනවා විදේශිකයන් දැන් අපේ ගායන් තැමතුමා
ඔබතුමාට විනාඩි 4ක් තිබෙනවා
බොහොම ස්තුතියි ගායන් තැමතුමා ඔබතුමා අද මතක තියාගන්න තව අවුරුදු දෙකක් යනකම් මුළු ගාල්ලේ කොටුවම ගන්නවා විදේශිකයෝ මම අද ඔබතුමාට කියවලම් කියලා මතක තියාගන්න දැන් විදේශිකයන්ට 100%ක් ඕනේ රටේ ඕනෙම දෙයක් ගන්න පුළුවන් ගාල්ල කොටුවේ ඔබතුමා දන්නවා මොකද වෙන්නේ කියලා පෞගේ කාලේ ගාල්ල කොටුවේ ඉඩම් ටික ගන්න උත්සාහ කරා විදේශිකයෝ හැබැයි ගන්න බැරුණා 100%ක් අයිතිය දෙන්නේ නැති නිසා ඒ නිසා ඔබතුමා මතක තියාගන්න මුළු ගාල්ල කොටුවම ඉතාම ඓතිහාසික ස්ථානයක් වටිනා ස්ථානයක් අද විදේශිකයන්ට ඕනේ තරම් මේ රටේ ඕනෙම දෙයක් ගන්න මේ රටේ නීති තිබුණා මේ රටේ තියු නීති තිබුණා අද නැව් ව්‍යාපාරය අද විදේශිකයන්ට විරුද්ධ කරලා 100%ක් විරුද්ධ කරලා අද මේක සම්පූර්ණයෙන් මේරට එනව කර්මාන්තේ කඩාගෙන වැටෙන ව්‍යාපෘති මේකට ගෙනෙල්ලා ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි තමු නාන්සෙලා මේ ගෙනියන වැඩපිළිවෙල දුප්පත් මිනිහට බදු ගහලා පොසත් මිනිහට සහන දීලා තමු නාන්සෙලා මොකද්ද මේ ගෙනියන්න හදන්නේ තමු නාන්සෙලාගේ පලාප්පාලා මැතිවරණයක් එනවා ගමේ මිනිහගේ මොබයිල් එකට ටැක්ස් එක වදිනකොට තමු නාන්සෙලා කොහොමද මේක යන්නේ මුලස්සනේ සභාපතිතුමනි ඊළඟට තමු නාන්සෙලාගේ ආණ්ඩුවේ දෙන අකාර්යක්ෂම භාවය තමු නාන්සෙලාගේ අපේ අධ්‍යාපන ඇමතිතුමා නැහැ කිව්වා අධ්‍යාපනයට ගිය අවුරුද්ද වෙන් කරා බිලියන 203ක් වියදම් කළ දින බිලියන 65යි 132යි මෙරටේ අධ්‍යාපනයට වෙන් කර මුදලින් 132යි වියදම් කරන්න තමුණාන්සේලගේ නොහැකියාව තමුණාන්සේලගේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකතුමා අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා උන්නේ කාර්යක්ෂමතාවේ අනාගත තමුණාන්සේලගේ එක්සත් ජාතික පක්ෂ නායකතුමාගේ කාර්යක්ෂමතාවේ 132යි 132යි 65ක් 132යි කියන්නේ සිම්පල් පාස් එකක් නෑ සිම්පල් පාස් එකට ඕනේ S එකට ඕනේ 35ක්. S එකක් නැහැ. ආණ්ඩුවට S එකක් දෙන්න බෑ. අධ්‍යාපන විෂයයට S එකක් දෙන්න බෑ. මේක තමයි තමුන් නාසියලගේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නේ මුලස්සනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි මුලස්සනේ සභාපතිතුමනි බදුබර ගැන කතා කරා. අපේ ගමගේ ඇමතිතුමා කතා කරලා බැන්නා. රාජපක්ෂ මහත්තයලගේ මාන්තමත්තුමත්කෝ අපි ගත්ත ණය ණය බර තමුන්නාන්සලා හීනෙනුත් කියන්නේ ණය බර රාජපක්ෂලාගේ ණය බර තමුන්නාන්සලා දන්නෝ අපි 2006 බාර ගන්නකොට බිලියන 2222 කයි තිබ්බේ අපි ආපහු බාර දෙනකොට බිලියන 7391 කයි බිලියන 5169 කින් ණය බර වැඩි වෙලා තිනවා අපි පිළිගන්න අපි මොනවද මේ වැඩ කරේ අපි පොල් ගෑවද අපි පොල් ගෑවද නැත්තම් පාන් පිටි ගෙනවද යුඑන්පී ආණ්ඩුව කරන්නේ නැහැ අපි මේ ණය අරගෙන තමයි අධිවේගී මාර්ග හැදුවේ මේ වරගෙන තමයි වරාය හැදුවේ මේ වරගෙන තමයි අධිවේගී මාර්ග හැදුවේ මේ වරගෙන තමයි විදුලි බලාගාර හැදුවේ මේ වරගෙන තමයි පාසල් දා හැදුවේ මේ වරගෙන තමයි පාරවල් හැදුවේ තමුන් නාන්සලා දැන් මේ අවුරුදු දෙකමාර ඔබතුමාලා ගයන් තමතුමා යහපාල නාණ්ඩුව 1.1 2015 සිට 36 2017 දක්වා බිලියන 2773ක් බිලියන 2773ක් අය කරගෙන දුව තමුන් නාන්සලා ණය මඩ කියන්න තමුන් නාන්සලා බිලියන 2773ක් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තා වගේ 150ක් තමුන්නාන්සලා ණය අරගෙන තිනවා මට කියන්න තමුන්නාන්සලා බිලියන 2773ක් අරගෙන මේ රටේ තමුන්නාන්සලා මොනවද කරේ තමුන්නාන්සලා කරපු දෙකදයක් කියන්නේ තමුන්නාන්සලා රට තමුන්නාන්සලා අපි හදපුවා විකුණනවා තමුන්නාන්සලා හම්බන්තොට වරාය විකුණනවා දැන් තම්බන්නාන්සලා මත්තල ගොන්තර විකුණන්න ආදිනවා අපිට මතකයි රීගෙනින් ශ්‍රී ලංකා මේ තාම හරියට මුට්ටිය දැම්මේ නැහැ මේකේ අධ්‍යාපනය ජලය විදුලිය වතුර මම් මාවත් සියල්ල දැන් අපි හදපු අධිවේගී මාර්ගේ ප්‍රයිවටයිස් කරන්න හදනවා ඔබතුමා දන්නවා ගාන්ත කරුණාතිලක ඇමතුමා ඔබතුමා රුපියල් 250ට ගාල්ලා යනවා මේක කරාට පස්සේ ඔබතුමාට 500ක් දෙන්න වෙනවා ඔබතුමාලා නම් ඉතින් අර බැජ් එක දැක්කම ගන්න නැති වෙයි ඒ වුණාට සාමාන්‍ය මිනිහට මේක වදිනවා අධිවේගී මාර්ග පුද්ගලික කරගෙන කරන්න හදනවා තමුන්නාන්සලා කොහටද යන්නේ තමුන්නාන්සලා හැම වෙලාවෙම කියන්නේ රාජපක්ෂලාගේ ණය රාජපක්ෂලාගේ ණය රාජපක්ෂලාගේ හොරකම් ගැන කතා කරා තමුන්නාන්සලාගේ එක හොරකම බිලියන 1000යි තමුන්නාන්සලාගේ එක හොරකම බිලියන 1000යි තමුන්නාන්සලා නායකන කතා ඉවරයි මුලසනේ සභාපතිතුමනි තමුන්නාන්සලා ඒ නිසා අපි කියනවා කරු වෙලාව නැහැ කරු කතා නායක මුලසනේ සභාපතිතුමනි ඒ නිසා මේ ආණ්ඩුව තමුන්නාන්සලා අයවැයක් ඉදිරිපත් කරා තටමලා මංගල සමරවිර ඇමතුමා පොඩි මල්ලක් කරන් එනකොට hina වෙලා එනකොට අපිට මල්ල පෙන්නනකොට අපිත් උවා මල්ලේ බඩු තමයි කියලා හැබැයි මුලසනේ සභාපතිතුමනි අපට දැන් තේරෙනවා මල්ල හිස් කියලා මංගල සමරවිර ඇමතුමාගේ මංගල අයවැය හිස් කියන එක අපට තේරෙනවා හැබැයි ඒක මංගල සමරවිර ඇමතුමාගේ කර්මයක් නෙවෙයි යහපාල නාණ්ඩුවේ තමුන්නාන්සලා මේ අවුරුදු තුනක් තුල මේ රටට කරපු විනාශය මංගල සමරවිර මහත්තයා කරගහන්න සිද්ධ වුණා එතුමාට කරගහන්න සිද්ධ වුණා හැබැයි ඒක කරගන්න දෙයක් නැහැ ඒ නිසා හරිත වරිත නිරිත ඕනේ වචනයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ ආයවැය සදා හැබැයි මතක තියාගන්න මේ රටේ ජීවත් වෙන මිලියන 21ක් ජනතාව උපදින්න දරුවටත් එක බදු ගහපු ආයවැයක් මේක උපදින්න දරුවට බඩේ ඉන්න දරුවට බදු ගහපු ආයවැයක් මේක ඒ නිසා මේ රටේ ජනතාව මිලියන 21ක් බලාගෙන ඉන්නවා මැතිවරණ එනතෙක් තමුන්නාන්සලා ආයවැයක් ගෙනෙලා මිනිසුන්ට බදු පිට බදු ගහලා මිනිසුන්ට ජීවත් වෙන්න බැරි කරලා මිනිස්සු බලාගෙන ඉන්න තමුන්නාන්සලා කැමැතිවරණයක් එනතෙක් ඒ නිසා කරන්න බැරි නම් ආණ්ඩු කරන්න එපා එමෙතුමා කරන්න බැරි නම් කරන්න එපා මේ වගේ ඔබට ඡන්ද දීපු ජනතාවට මේ විදිය බදු ගහන්න එපා කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
ඔබතුමාට බොහොම ස්තුතියි